ඇහැල්ලු සැනසිලිදායක සංසුන් මොහොතක් ආදරණීය සෑම දෙනාටම කල්යාණ මිත්‍රයනි, මේ කාලය යොදාගන්නේ විශේෂ ඉල්ලීමක් සම්පූර්ණ කරන්න. මේ හිතවතුන් බොහෝ දෙනෙකු නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණී ඇති, පැමිණෙනවා. එමෙන්ම එන්නට නොහැකි වුණත් මේ දිනවල දිනපතා, සතිපතා, මාසපතා කෙරෙන තාක්ෂණය හරහා කෙරෙන මාර්ගගත දේශනා, සාකච්ඡා, භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඒ සියල්ල අතර මෙබඳු විශේෂ ආමන්ත්‍රණයක් කරන්න යෙදුනේ ලැබුණු ඉල්ලීමක් මත භාවනාව, භාවනා ක්‍රම, මේ ගැන බොහෝ දුරට කතා කර තිබෙනවා. ඒ වෙනුවෙන්ම වෙන් වූ විශේෂ වැඩසටහන් තිබුණා, දැනටත් තිබෙනවා. විපස්සනාව පිළිබඳ වැඩසටහනක්, සතිපතා, ඊළඟට ආනාපාන සති භාවනාව පිළිබඳව දීර්ඝ සතිපතා වැඩසටහන් මාලාවක් තිබුණා, මෛත්‍රී භාවනාව පිළිබඳව තිබුණා. මේ භාවනා ක්‍රම ගැන කතා කිරීම වෙනුවට මොන භාවනා ක්‍රමය කරන්න උත්සාහ ගත්තත් මේ මූලිකම බාධාව තමයි හිත. කාලය නැහැ කියන කාරණය, එක ඉරියව්වක ඉන්න බෑ කියන කාරණය, භාවනා කරන්න දන්නේ කියන හේතුව, මේවා අවශේෂ අප්‍රධාන කාරණා. මේ යෝගීන් සෑම දෙනාම භාවනාව දීර්ඝ කාලයක් පුහුණු කරන, මෙන්න භාවනාවට ආදුනික මේ සෑම දෙනාටම පොදු අත්දැකීමක් තමයි, හිත තමයි බාධා කරන්නේ. ක්‍රමේ වැදගත් නැහැ, ඒ කමඨහන නොවේ වැදගත්. මොන කමඨහනේ භාවනා කළත්, කරන්න හැදුවත් හිත ඒට ඉඩ දෙන්නේ නැහැ, උදව් කරන්නේත් නැහැ. ආධාර උපකාර කිරීමකුත් නැහැ. ඒ සියල්ල වෙනුවට පුළුවන් තරම් භාවනාව ඉටා කරවනවා, කරන්න බැරි දෙයක් බවට පත් කරවනවා, අකුල් හෙලනවා, පස්සට අදිනවා. මේ සියල්ල කරන්නේ හිත. දැන් මේ හිත නිසාම තමයි භාවනා කරන්නත් වෙලා තියෙන්නේ. වෙන කිසිම හේතුවක් නිසා නොවේ, අවුව නිසා, වැස්ස නිසා, ඉර නිසා, හඳ නිසා, මේ හදවත, මොළය, වකුගඩු, මේ එකක්වත් නිසා නොවේ භාවනා කරන්න අවශ්‍ය සහ භාවනා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ හිත නිසා. ඒ හිත නිසාම භාවනා කරන්න හදන විට ඒ හිතම තමයි භාවනාවට ඉඩ දෙන්නේ නැත්තේ. ඉතින් මෙන්න මේ කාරණයේ පිළිබඳව එහෙම භාවනා වැඩසටහනකදීම බොහොම පැහැදිලිව විස්තරාත්මකව කතා කර තිබෙනවා. නමුත් ඒ කාරණය වෙනම සමහර විට වැඩසටහන් කිහිපයකින් විස්තර කරන්න, සාකච්ඡා කරන්න, පැහැදිලි කරන්න ගන්න උත්සාහයක් තමයි මේ. ඒ සඳහා ඉල්ලීම ලැබුණේ කලක සිට මේ හිත ගැන ටිකක් කතා කරන්න කියා. හිතේ හැටි කොහොමද? ඉතින් දැන් මේ ප්‍රශ්නය කාටත් තියෙනවා. හිත මොනම දෙයකටවත් ඉඩ දෙන්නේ නැහැ. අපට අවශ්‍යයි කියා හිතෙන ලෞකික එදිනෙදා ජීවිතයේ වැදගත් කාර්යයකට උනත් උදාහරණයක් විදිහට අධ්‍යාපනයේ එහෙම නැතිනම් සම්බන්ධතාවයක් පෞලි සම්බන්ධතාවයක් දිගට තියාගෙන ඉන්න ඉවසන්න එන්න එකකටවත් හිත ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් මේ ඇයි? මේකද හිතේ හැටි? දැන් මේ තමයි හිතේ හැටි කියන ඇත්තන් ඉන්නවා. ඒ පිළිබඳ වෙනම දර්ශනයකුත් තියෙනවා. මේ තමයි හිතේ හැටි. මෙයාට එක්ක කිසි දෙයක් කරන්න බෑ. මෙයාව හදන්නත් බෑ. හදලා වැඩකුත් නෑ. හිත හදන්නත් බෑ. හදලා වැඩකුත් නෑ. ඒ තමයි උපන් හැටි. ඒ නිසා මෙයාව අත්හැරින්න. හිත නැති කරන්න. මේ අදහස බොහොම ජනප්‍රියයි. බැලූ බැල්මටමත් පේනවා විසඳුමක් බව. හිත අකුල් හෙලනවා නම් එයාව අතහැරලා දාන්න. එනි කියන්න ලේසි. තර්කානුකූල වෙන්නත් පුළුවනි. නමුත් හිතවතුනි මෙය කළ නොහැකි දෙයක්. 100%ක් කරන්න බෑ. 99.99 හිත අතරින්ද පුළුවන්. නමුත් දසම බිඳුවයි 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 එකක් හරි හිත ඉතිරි වෙනවා. අතරින්ද බෑ. ඒ ඉතිරි වෙන දසම බිඳුවයි 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 එකෙන් නැවත 100%ක් වෙනම හිතක් වර්ධනය කරගන්න පුළුවන්. හරියට ඔය වෛරස් වගේ බැක්ටීරියා වගේ ඒ පුංචි එකමක පුංචි ශෛලයක් තිබුණත් ඇති නැවත විශාල දේහයක් බවට පත් වෙන්න. මේ හිතෙත් ඇති එහෙම තමයි. මේ හිත 100%ක්ම අතාරින්න බෑ. හිත 100%ක් නැති කරන්නත් බෑ. ඒ ඉතිරි වෙන අර දසම ගාන නැවත දවසක මහ විශාල මහා පරිමාණ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් මේ ඒ කියන්නේ ලේසි. නමුත් ඒ ප්‍රායෝගික නෑ. ප්‍රායෝගික නැතුව පමණක් නොවේයි. මේ සිත අකර්මණ්‍ය කිරීමෙන් අපට කිසිම ආධ්‍යාත්මික ඵලයක් ලබා ගන්නත් බැහැ. සිත අකර්මණ්‍ය කරන්න පුළුවන් 99%කටම. 99%ෙන් 99%ක් දක්වාම හිත අකර්මණ්‍ය කරන්න පුළුවනි. 100%ක් බැහැ. ඉතින් මේ ඒ අකර්මණ්‍ය කිරීමෙන් කිසිදු ආධ්‍යාත්මික ඵලයක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් විවේකයක් ලැබෙයි. කයට විවේකයක් ලැබෙයි ලොකු. මොළේට විවේකයක් ලැබෙයි. මේ කයනේ, මොළේ කියන්නේ කය. ඒ හැරනම් වෙන ප්‍රතිඵලයක් නැහැ. ඔය ඉහළ ආධ්‍යාත්මික ප්‍රතිඵල පැත්තකින් තිබුණත් සාමාන්‍ය මිනිස් ගුණ, සාමාන්‍ය මනුෂ්‍ය ගති ගුණ තියෙන්නේ, හොඳ ගති කියා කියන්නේ මේවවත් ලැබෙන්නේ. තියෙන ටිකක් නැති වෙලා යනවා. හිත නැති කරන්න ගියොත් ඉවසීම නැති වෙනවා. දයාව, කරුණාව, මුදු බව නැති වෙලා යනවා. ෘතවේදී බව නැති වෙන්න පුළුවන්. සහයෝගයේ, සහජීවනයේ බෙදා ගැනීම, මේ ලස්සන ආදරණීය මිනිස් ගති පවා හීන වෙන්න පුළුවන්, ෂය වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. හිත නැති කරන්න යෑමෙන්. හිත නැති වෙන්නෙත් නැහැ. නැති වෙන්නේ ಗುಣ ටික. තිබුණු ಗುಣ ටික නැති වෙනවා. සහ රැවටෙනවා. ඒ සබදාහමේ ඕනෑම භෞතික දෙයක ලක්ෂණයක් තමයි ආරක්ෂාව. ඒ මූලිකම කාරණේ තමයි තමන්ගේ ආරක්ෂාව. ඉතින් හැම වැලි කැටයක්ම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඒ වෙනුවෙන් සකස් වුණු යාන්ත්‍රණයක් ජීවි අජීවි හැම දෙයකම තියෙනවා. තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ පැවැත්මේ අත්‍යවශ්‍ය අනිවාර්ය අංගයක්. ගහකට වුණත් මලකට වුණත් බීජයකට වුණත් මාළුවෙකුට කුරුල්ලෙකුට කූඹියෙකුට ශුද්‍ර ජීවියෙකුට සතෙකුට මිනිස්සෙකුට මේ හැම දෙයකටම විනාශය මේ යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ව විනාශ කරන්න උත්සාහ කරන විට කවුරුන් හෝ මුලින් සටන් කරනවා බේරෙන්න. එසේ සටන් කර තමන් පරදිනවා කියා දැනගත්තොත් තමන්ට වඩා බලවත් මේ සටන ඉවර වෙන්නේත් නැහැ. අන්න එතනදී ආරක්ෂක උපක්‍රමයක් ලෙස මැරුණා වගේ ඉන්නවා. මැරෙන්නේ නැහැ. නමුත් මැරුණා වගේ ඉන්න පුළුවන්. බැලුවහම මැරිලා. ඊට පස්සේ ඉතින් මැරිච්ච කෙනෙක් සමග කවුද සටන් කරන්න යන්නේ? සටන ඉවරයි. එයා හිතනවා දිනුවා කියලා විරුද්ධ පාර්ශවයේ ජයපැන් බොනවා නිදා ගන්නවා. ඊට පස්සේ අනේ නින්දෙදී මෙයා නැවත හැරෙනවා. ඒ පෙර අර මැරුණා වගේ හිටිය කෙනා නැවත එයාට පුළුවන් නැවත අවදි වෙන්න. ඒ දවසකින්ද මාසෙකින්ද අවුරුද්දකින්ද කල්පයකින්ද වැදගත් නැහැ. කවදා හරි එයා හැරෙනවා. එයා අවදි වෙනකොට අර යනිදි ජයපැන් බීපු කෙනා මත් වෙලා නිදි. ඉතින් එතනින් ඒ සටන එතනින් තමයි ඉවර වෙන්නේ. ඒතර කවුද දිනන්නේ කවුද පරදින්නේ කියන කාරණය හොඳට හිතාගන්න පුළුවනි. දැන් මේ හිතටත් පොදුයි. කෙනෙකු මේ භාවනාවේ යෝග හෝ ආධ්‍යාත්මික උත්සාහයේදී මේ හිත මහ කරදරයක් කියා සිටිවිලි වදයක් කියා මේව නැති කරන්න මර්ධනය කරන්න විනාශ කරන්න දිගින් දිගටම දිගින් දිගටම උත්සාහ කළොත් නොනවතින උත්සාහයක යෙදුනොත් හිත මුලින් තමන්ව රැකගන්න සටන් කරනවා. නමුත් එක්තරා තැනකදී හිත මේ සටන අත්හරිනවා. අත්හරින්නේ එය මේ උපක්‍රමයක් යෙද උපක්‍රමයක් විදිහට පසුබයිනවා. ඉතින් සෑම පසුබෑමක්ම පරාජය නිසා සිදුවන දෙයක් නොවේ. ඉද උපක්‍රමයක් විදිහට පසුබහින්ට පුළුවනි. එහෙම හිත පසුබැහැලා සිතිවිලි සියල්ල අකුලගෙන හරියට අර ඉබ්බෙක් කටු ඇතුළට යනවා වගේ හිත නෑ වගේ ඉන්නවා. හිතට පුළුවන් ඒ හිතට මොනවද බැරි? නෑ වගේ ඉන්නවා. හිතක් නෑ වගේ කිසිම සිතිවිල්ලක් නෑ වගේ හිට පුළුවන්. ඉතින් එතනදී මේ යෝගියා බලනවා කෝ මේ හිත කෝ සිතිවිලි පේන්නේ නෑ. හිතනවා දැන් හරි මම මේ සිත නැති කරා සිතිවිලි නැති කරා හිත දිනුවා හිත දිනාගත්තා හිතින් දිනුවා ඒ සැටින් ජයපැන් බොනවා. ජයපැන් බොන් බිබි කාලයක් ඉන්න පුළුවන්. නමුත් මෙයා මත්තුණු වෙලාවක නිදාගත්ත වෙලාවක හිත නැවත කටුවෙන් එළියට එනවා. ඒ එන්නේ ආයුධ සන්නද්ධව ඉතින් එතනදී පරදිනවා. දැන් මේ කාරණිය නිසා අර හිත නැති කිරීම හිත ශ්‍රේ කිරීම නෙමෙයි විසඳුම. ඒ නොවේ විසඳුම. ඇත්තටම හිත නොවේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ හිත නොවේ. මේ සියලු ප්‍රශ්න අපට ඔබට මට තියෙන සියලුම ප්‍රශ්න වලට හේතුව හිත නොවේ. මේ වැරදි කොනකින් අල්ලා ගැනීම නිසා මේ සර්පයාගේ වලිගෙන් අල්ලගත්තා වගේ කාර්යයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ මෙහෙම ප්‍රශ්නයකටම හේතුව හිත, දුකට හේතුව තරහට හේතුව, වෛරයට හේතුව, කනගාටුවට හේතුව, සංසාරයට හේතුව, මේ සියල්ලටම හේතුව හිත. හිත නැත්තම් මේ කිසිවක් නැහැ කියලා. හරි ලස්සනයි. හරි සරල සමීකරණයක් ඒ විදිහට බැලුවොත් නම් හිත නිසා සංසාරي තියෙනවා. හිත නැත්තම් සසරක් නැහැ. ඉතින් එහෙමනම් සංසාරي නැති කරන්න නම් හිත නැති කරන්න ඕනේ. මේ භාවනාව විදිහට ඒ ගන්නවා හිත නැති කිරීම. මේ එහෙම සරල සමීකරණයක් නොවේ හිතවතුනි. මේ සංසාරයේ සමානයි හිතට, හිත සමානයි සංසාරයට. සසර තියෙනවා හිත තියෙන නිසා, හිත තියෙනකල් සසර තියෙනවා. දැන් මෙහෙම කියලා මේ එහෙම සරලව කියන්න පුළුවන් නම් ওই ලොකු පටිච්ච සමුප්පාදයක් අවශ්‍ය නැහැ. මේ අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාදයක් පැහැදිලිව සරලව තේරුම් ගන්න අමාරු, ටිකක් ඒ විශේෂ අවධානයකින් භාවනා කිරීමෙන්ම අවබෝධ කරගත යුතු එබඳු සංකීර්ණ ගැඹුරු හේතුඵලවාදයක් අවශ්‍ය නැහැ. මේ හිත සමානයි සසරණක්. එහෙනම් හරි ලේසියිනේ. නමුත් එහෙම කොහෙවත් නැහැ. හිත නිසා සසරයි, සසර නිසා හිත, එහෙම නැහැ. මේ හිත තේරුම් ගන්න තියෙන දෙයක්. නැති කරන්නවත්, මේ විනාශ කරන්නවත් නොවේ. හිත කියන්නේ, විඥානය කියන්නේ දැනගන්න තියෙන කාරණයක්. තේරුම් ගන්න තියෙන දෙයක්. මේ භාවනාවේදී මෙන්න මෙතෙන්ටයි කෙනෙකු එන්නට ඕනේ. ඇත්තටම කෙනෙකුට අවශ්‍ය නම් හිත වෙනස් කරගන්න, හිත දියුණු කරගන්න, තමන්ගේ අසහන අඩු කරගන්න, සහනය වැඩි කරගන්න, ආධ්‍යාත්මික ප්‍රගතියක් ලබා ගන්න, එහෙමනම් හිත නැති කිරීම වෙනුවට හිත තේරුම් ගන්නයි පටන් ගන්න ඕනේ. හිත කියන්නේ දැනගන්න තියෙන දෙයක්, කියවන්න තියෙන පොතක්, ඇහුම් කණ්ඩෙන්ද තිබෙන දේශනයක්. හිත කියන්නේ නිරීක්ෂණය කරන්න තියෙන සිදුවීමක්. හිත අන්න ඒ නිසා මෙතනදී මේ අදත් සමහර ඉදිරියේ දිගුවක් විදිහට ගියොත් මේ ආමන්ත්‍රණය වැඩසටහන් මාලාවක් විදිහට උත්සාහ කරනවා. මේ හිත කියන්නේ කුමක්ද? හිතේ කුමක්ද තියෙන ප්‍රශ්නය, සහ මේ හිත කොහොමද අපි හදාගන්න ඕනේ, වෙනස් කරගන්න ඕනේ? හිත ද ඇත්තටම හේතුව ප්‍රශ්නෙට. ඒද ඇත්තම හේතුව ප්‍රශ්නෙට. සියලු ප්‍රශ්නවලට ඇත්තටම සැබෑම මූලය, මූලිකම හේතුව හිතද. දැන් මේ ගැන හිතන විට සරල නෙවෙයි, නමුත් ලස්සන කාරණා දෙකක් මතුවෙනවා. එකක් තමයි කෙනෙකුට කියන්න පුළුවන් හිතක් කියා දෙයක් නැහැ. හිතක් කියා යමක් නැහැ. එම් බැලුවහම මේ ඇත්ත. දැන් මේක වචනයක්, හිත කියන්නේ. එහෙම වචනයක් තියෙනවා. කොහෙද තියෙන පොතේ? පොත්වල තියෙනවා. හිත සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් පාලියෙන් සංස්කෘතෙන් ඒ භාෂාවලින් සිංහලෙන් හිත කියනවා, පාලියෙන් චිත්ත කියනවා, මයින්ඩ් කියන්න පුළුවන්, තව තව භාෂාවලින් වෙන වෙන වචන කියන්න පුළුවනි. ඉතින් මේ මොන වචනෙන් කීවත් ඒව තියෙද්දි තියෙනවා, භාෂාවේ තියෙනවා. මොකද ඒ භාෂාවේ තියෙන දෙයයි ඒ දෙයමද මෙතන තියෙන්නේ. ඒ වචනේ නෑ කොහෙවත්. අපි ඇතුළේ බැලුවොත් හිත කියා වචනයක් මුණ ගැහෙන්නේ නෑ. කෙනෙකුට ඒ නිසා කියන්න පුළුවන් හිතක් නැහැ. ඒ ඇත්තකුත් තියෙනවා. එහෙම දෙයක් මුණ ගැහෙන්නේ නැහැ. හෙව්වොත් හිත කියා ද්‍රව්‍යය දෙයක් මුණ ගැහෙන්නේ නැහැ ජීවිතේ. එහෙම දෙයක් මුණ ගැහෙනවා නම් ඒ භෞතිකයි. භෞතික දේවල් තමයි මුණ ගැහෙන්නේ. ස්පර්ශ කරන්නේ භෞතික දේ. මේ භෞතික දේවල් මුණ ගැහෙනවා. නමුත් ඒවට වෙන වෙන නම් තියෙනවනේ. මොළේ කියනවා, හදවත කියනවා, ස්නායු පද්ධතිය කියනවා, නියුරෝන කියනවා, හෝමෝන කියනවා, විද්‍යුතය. මේ විදිහට ඒ එකකටවත් නොවේනේ හිත කියන්නේ. ඒ හිතක් එහෙම නැහැ. එහෙම හිතක් නැහැ කිව්වොත් ඒ හරි. ඒ විදිය හිතක්. එහෙම හිතක් මුණ ගැහෙන්නේ. එතන මේ වචනයක්, හිත කියන්නේ වචනයක්, නමක්, නාමපදයක්. විඥානයේ කීවත්, චිත්ත කීවත්, හිත කීවත් එය නාමපදයක්, නමක්. නාමපද තියෙන්නේ භාෂාවේ, විවහාරයේ. යථාර්ථේ නාමපද නැහැ. මේ ධර්මතාව අප තේරුම් ගන්නට ඕනේ. යථාර්ථයේ නාම පද නැත. තියෙන්නේ ක්‍රියා. වහිනවා. ක්‍රියාවක්. වැස්ස කියා දෙයක් නැහැ, සිදු වෙන්නේ වහිනවා. ඒ ක්‍රියාවක්. මේ ක්‍රියාව තේරුම් ගන්න කතා කරන්නේ ඉතින් වැස්ස වහිනවා කියනවා. ගඟ ගලනවා. දහවකයා දුවනවා. රිය දොරා රිය පදවනවා. ගුරුවරයා උගන්වනවා. දැන් මේ විදිහට නාම පදයක් හදා ගන්නවා. හැබැයි ඇත්ත කුමක්ද? මෙතන ක්‍රියාවක් තියෙන්නේ. එපමණයි. හිත කියන නාම පදය දෙන්නේ ක්‍රියාවකට නොවේ, ක්‍රියා රාශියකට. ක්‍රියා ගණනාවකට දෙන පොදු නාම පදයක්, සර්ව නාම පදයක් තමයි හිත කියන්නේ. ඒ නාම පදේ දකින්න තියෙන පොත්වල. නමුත් ක්‍රියා දකින්න නැහැ පොත්වල. කිසිම පොතක ඒ ක්‍රියා දකින්න නැද පොත්වල ක්‍රියා නැහෙනේ. නාම පද තියෙන්නේ. ක්‍රියාව තියෙන්නේ අභ්‍යන්තරේ. ඒතර අභ්‍යන්තර ක්‍රියා රාශියක් තියෙනවා. දැන් මා කතා කරනවා. එනි ක්‍රියාවක්. කතා කිරීම ක්‍රියාවක්. එය වාචසික ක්‍රියාවක් කියනවා. ඒට කියනවා වාචසික ක්‍රියා. ඊළඟට මේ කතා කරන අතර මා ඔළුව හොලවනවා වෙන්න පුළුවන්. දෙය වාචසික ක්‍රියාවක් නොවේ, කායික ක්‍රියාවක්. සමහර ඇස්පිල්ලම් ගහනවා. එයත් කායික ක්‍රියාවක්. මේ ආකාරයට බැලුවොත් මිනිස්සෙකුගේ කායික හා වාචසික ක්‍රියා ගණනාවක් තිබෙනවා. එකක් දෙකක් නොවේ. ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, අතපය වනනවා, ව්‍යායාම කරනවා, නානවා, අතුගානවා, උයනවා, කෑම කනවා. මේ ආදී වශයෙන් ලැයිස්තුවක් හදන්න පුළුවන්. ඒ කායනුපස්සනා භාවනාවේදී ඔය ලැයිස්තුව හදනවා. තමන් කායිකව කරන ක්‍රියා වල ලැයිස්තුවක් හදනවා. ඒ කොලේක ලිව්වත් කමක් නැ නෝ, ලිව්වත් කමක් නැ. කායේ කායානුපස්සී විහෙරති. කය යම්සේද ඒ අනුව කය දිහා බලනවා. ඒ බැලීමෙන් සිදුවෙන්නේ මේ ක්‍රියා ටික. කායික ක්‍රියා මොනවද කියලා. එතන කායික ක්‍රියා පමණක් මේ වාචසික ක්‍රියාත් ගන්නවා. හේතුව මේ දෙකම භෞතික නිසා. කායික වාචසික ක්‍රියා දෙකම මේ භෞතික ශරීරයකින් කෙරෙන ක්‍රියා නිසා මේ දෙකම කායනුපස්සනා භාවනාවට ඇතුළත්. එතනදී ලස්සන ලැයිස්තුවක් හදනවා. ඒ ලැයිස්තුවට උදව් වෙන, හදන්න උදව් වෙන ආදර්ශ කිහිපයක් ඒ සතිපට්ඨාන සූත්‍රයේ දීලා තියෙනවා. ඒ සම්පජඤ්ඤ කොටසේ එහෙම ඇවිදින විට ඇවිදින බව දැනගන්නවා, හිත ගන්න විට හිටගෙන ඉන්න බව දැනගන්නවා, කතා කරන විට කතා කරන බව, නිහඬව සිටින විට නිහඬව ඉන්න බව, ඉදිරියට යන විට ඉදිරියට යන බව, පිටුපසට එන විට පිටුපසට එන බව. දැන් මේ ආදී වශයෙන් අතක් හකුලන විට, දිගාරින විට, වැසිකිලි යන විට, කැසිකිලි යන විට, ඇඳුම් හඳින විට, හැඳ ඇඳුම් ගලවන විට, ඇඳුම් මාරු කරන විට, මේ ආදී වශයෙන් ලැයිස්තුවක් දීලා තියෙනවා ආහාර ගන්නා විට. දැන් මේ ඒ ටික විතරක් නෙමෙයි, ඒ ප්‍රධාන ටිකේ ආදී වශයෙන්. එහෙම කියලා ආදී වශයෙන්. දැන් මේ අපි ලැයිස්තුව හදන්න ඕනේ කායනුපස්සනා භාවනා වඩනවා නම් කෙනෙකු වඩන්න ඕන නම් මෙන්න සරල ක්‍රමයක්. කුමක්ද? ලැයිස්තුවක් හදන්න. මොන ලැයිස්තුවද? ජීවිතේ කරන භෞතික ක්‍රියා ලැයිස්තුව. භෞතික ක්‍රියා ලැයිස්තුව හදන්න. භෞතික කීවහම කටින් සහ ඔළුව ඇඟෙන්න. සංනිවේදනයෙන් සහ අනිකුත් සෑම. තොර මේ හරිය ලස්සන ලැයිස්තුවක් හැදෙනවා. ලස්සනයි කියන්නේ මෙහෙම අපි දැනන් හිටියේ නෑ. මෙච්චර දේවල් කරනවා එක දවසක් ඇතුලේ, එක පැයක් ඇතුලේ කරන දේවල්, ඒකේ ඇඟිල්ලක් නමලා දිගෑරෙන කාර්ය පවා කයනුපස්සනා භාවනාවේදී සටහන් කරගන්නවා. සටහන් කියන්නේ කොලේක නොවෙන්න පුළුවන්. කොලේක ලිව්වත් කමක් නැහැ. මෙහෙම ක්‍රියාවක් කෙරෙනවා. මෙහෙම ක්‍රියාවක් කෙරෙනවා. ඈත බලනවා, ළඟ බලනවා, ඇහුම්කන් දෙනවා, කතා කරනවා, දුවනවා, පනිනවා, වාඩි වෙලා ඉන්නවා, මූණ හෝදනවා, දත් මදිනවා, කොණ්ඩේ පීරනවා, ඇඳුම් අඳිනවා, මේ ආදී වශයෙන් ඒ කරන වෙලාවේ කරන ක්‍රියාව දැන ගැනීම තමා ඒ සම්පජඤ්ඤ භාවනාව කායනුපස්සනාවේ ඉතාම වැදගත් කොටසක්. මේ කාරණේ කියන්න බිය නෑ. කායනුපස්සනා භාවනාවේ ඉතාම මේ ආධ්‍යාත්මික ගමන අර මුලින් කියෝ සතර සතිපට්ඨාන ඉලක්ක ටිකක් දෙනවනේ, මේ මෙන්න මේවා ලබා ගන්න පුළුවන් සතර සතිපට්ඨානෙන් කියලා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේවා ඉක්මෝලා යන්න පුළුවන්. එතෙන්ට එන්න නම් මේ කායනුපස්සනාවේ ඉතාම වැදගත්ම භාවනා ක්‍රම දෙක තමයි ආනාපාන සති භාවනාව පළවෙනි, කායනුපස්සනාවේ පළවෙනිම භාවනාව, ඊළඟට තමයි සම්පජඤ්ඤ සීබුද්ධිය. එයින් කියවෙන්නේ අනිත් කායනුපස්සනාවේ තියෙන අනිත් භාවනා වැදගත් නැහැ, අවශේෂයි. ඔය සෝහනකට ගිහිල්ලා නවසීවතික භාවනාව, සුභය, පටික්කුල මනසිකාරණිය වැඩක් නැහැ කියනවා නෙවෙයි. නමුත් ප්‍රමුඛතා ලැයිස්තුවක් හදුවොත් ආනාපාන සති භාවනාවයි. ඒ වගේම සම්පජඤ්ඤ භාවනාව. දැන් මේ දෙකේදීම ඔය කාර්ය වෙනවා, විශේෂයෙන් සම්පජඤ්ඤ භාවනාවේ. ඒතර මෙහෙම ලැයිස්තුවක් හදන්න පුළුවන්. අප මොනවද කරන්නේ? කායිකව වාචිකව කරන දේ නිරීක්ෂණය කරනවා. කරන වෙලාවේ නිරීක්ෂණය කරනවා. එහෙනම් තව කෙනෙක් දිහා බලාගෙනත් ඒ නිරීක්ෂණය කරන්න පුළුවන්. කායිකව දින් ඒ අපිට තව කෙනෙක් දිහා බැලුවොත් දැනගන්න පුළුවන් කායිකව සහ වාචිකව කරන ක්‍රියා පමණයිනේ. ඒදී කායනපස්සනාවට ඇතුළත්. තව කෙනෙක් දිහා බලාගෙනත් එයා මොනවද කරන්නේ? මේ වෙලාවේ මොනවද කරන්නේ? අන්න වර්තමාන ක්‍රියාව දැනගන්නවා. දැන් මෙහෙම මෙතන ඉඳන් පටන් ගන්නෙ මේ සතිපට්ඨානේ පටන් ගන්න එතනින්. එහෙම පටන් ගන යන විට තේරෙනවා, මේ තේරෙන කාරණා කිහිපයක් තියෙනවා වැටහෙන. එයින් එක කාරණයක් තමයි මේ සියලුම කායික ක්‍රියා, සියලුම කායික ක්‍රියා දැනගත්තත්, එතන ඇඟිල්ල කොළවන, ඇස්පිල්ලම් ගහන, කෙල ගිලින ඒ එතන සිට සියලුම කායික ක්‍රියා දැනගත්තත් සහ ඒ කිසිම කායික ක්‍රියාවක් නොකර හිටියොත් Tamanට දැනගන්න පුළුවන් කායික ක්‍රියා දෙකක් ඉතිරි වෙනවා. එකක් තමයි ඉරියව්ව. මොකක් කොමන හෝ ඉරියව්වක නිඳ වෙන්නේ. මොනවා නොකල හිටියත් එක්ක හාන්සි වෙලා හිටගෙන නැතිනම් වාඩි වී ඇවිදින ක්‍රියාවක් කියන්නේ. ඒ අතෑරියත් එක්ක හිටගෙන ඉන්න වෙනවා. නැතිනම් හාන්සි වෙලා, එහෙම නැතිනම් වාඩි වී. ඒ ක්‍රියාව වෙනවා. ඒ නොකර ඉන්න බෑ. සහ හුස්ම ගැනීම, පිටකිරීම. මෙන්න මේ ක්‍රියා දෙක ඉතිරි වෙනවා. මේ දෙකටම සරල කරන්න පුළුවන්. වෙන කිසිම දෙයක් නොකර හිටියත් මේ ක්‍රියා දෙක ඉතිරි වෙනවා. ඒ ක්‍රියා දෙකයි අවසාන වශයෙන් කායනුපස්සනා නිරීක්ෂණය වෙන්නේ ওই ක්‍රියා දෙක පමණයි. ඊළඟට එනමුත් තව බොහෝ ක්‍රියා වෙන බව වැටහෙන්න පටන් ගන්නවා. ඒ වැටහෙන්නේ මේ කායික වාචසික ක්‍රියා අඩු වෙවි යන විට. කායික සහ වාචසික ක්‍රියාවලින් ජීවිතේ පිරීලා තියෙනවා නම් සරල සියුම් වෙන දේවල් වෙනවා කියලා දැනගන්න බෑ. පේන්නේ නෑ. ඒ සියුම් ක්‍රියා පේන්න පටන් ගන්නෙ රළු ගොරෝසු කායික වාචසික ක්‍රියා අඩු වෙලා, අවම වෙලා, හිස් අවකාශයක් නිර්මාණය වුණාට පස්සේ. මේ කායනුපස්සනාවෙන් එතෙන්ට එනවා. ඉරියව්ව දන්නවා, හුස්ම එන යන බව දන්නවා. වෙන කිසි දෙයක් නැහැ කෙරෙන්නේ. කායික වාචික. අන්න එතනදි තේරෙනවා නෑ තව දේවල් වෙනවා. හැබැයි කායික නෙවෙයි. වාචිකත් නොවේයි. කායික හා වාචික නොවන තවත් ක්‍රියා සිදු වෙන බව තිබෙන බව අන්න වැටහෙන්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා, හෙන්න පටන් ගන්නවා. මතක් වෙනවා. මතක් වෙනවා. ඒ මතකයේ ඔස්සේ හිත දුවන්න පුළුවන්. ඒ දිවිව නිසා යම් යම් හැඟීම් ඇති වෙන්න පුළුවන්. මතක් වෙලා හිත දුවලා හැඟීම් ඇති කරගෙන ඉන්පසු ඒ සියල්ල මත අනාගතේ සැලසුම් කරගන්නත් පුළුවන්. මං ඉස්සරහට මෙහෙම කරනවා, ඊයේ මෙහෙමයි වුනේ, ඒ නිසා මං මෙහෙම දුකක් වින්දා. හැබැයි හෙටනම් එහෙම කරගන්නේ මේ විදිහට කරනවා කියලා ඔන්න සැලසුම් වෙනවා. දැන් මෙහෙම බැලු මේකක්වත් කායික ක්‍රියා නෙවෙයි. කටින් කරන ක්‍රියාවක් නෙවෙයි. දැන් මෙහෙම එකින් එක පේන්න පටන් ගන්නවා. කායික හා වාචික නොවන තවත් ක්‍රියා සිදු වෙන බව පේන්න පටන් ගන්නවා. ඔය සරල උදාහරණ දෙක තුනක් ගත්තේ. මතක් වෙනවා, හිත දුවනවා, හැඟීම් ඇති වෙනවා, අනාගතයේ සැලසුම් කරනවා, විඳින්න පටන් ගන්නවා, හොඳයි නරකයි කියා විනිශ්චයකට එනවා, නිගමනවලට එන්න පටන් ගන්නවා. දැන් මේ ආදි වශයෙන් මෙන්න මේ දේවල් වලට කියන්න බෑ කායිකද වාචිකද. කායිකත් නොවේ, වාචිකත් නොවේ. කායික හා වාචික නොවන ක්‍රියා ඇත්තම වචනේ ඒ තමයි. මේට නාමපදයක් දෙනවා නම්, නම් කරනවා නම් මේ ක්‍රියාවලට කියන්න පුළුවන් සරලම පැහැදිලිම කිසිම ගැටලුවක් ඇති නොවන නාමපදේ තමා, නාමපද තමා කායික හා වාචික නොවන. එහෙම කිව්වම හරි සරලයි. මතක් වෙනවා, මතක් වීම ඔස්සේ දුවනවා, විඳින්න පටන් ගන්නවා, හැඟීම් ඇති කරගන්නවා, ඊළඟට විනිශ්චය කරනවා, වෙනස් කරන්න හදනවා. බොහෝ කාර්ය අකේ කරනවා. ඒ තමයි ඇත්ත. මොනවද මේ දේවල්? කායිකත් නොවේ, වාචිකත් නොවේ. ඉතින් කායික හා වාචික නොවන ක්‍රියා. මේ දිග නාමපදයන්නේ කායික හා වාචික නොවන ක්‍රියා. එහෙම කියනවට වැඩිය හරි සරලයි මානසික ක්‍රියා කියවහම. මානසික. මානසික ක්‍රියා. මානසික ක්‍රියා කියවහම පැහැදිලිව තේරුම් ගන්න එයින් කියවෙන්නේ කායික හා වාචික නොවන ක්‍රියා. මනස කියලා සරලව කියනවා ඊළඟට. හිත කියා කියනවා. අර ඒ කියන්නේ මානසික ක්‍රියාවලට. මානසික ක්‍රියා කියන්නේ අර කායික හා වාචික නොවන ක්‍රියා. මෙතන එබඳු කායික හා වාචික නොවන ක්‍රියා ගණනාවක් තිබෙනවා හැර දෙයක් නැහැ. හිත, මනස, විඥානය කියා දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. තියෙන ක්‍රියා. සමහර ක්‍රියා නිසාප දුක් විඳිනවා. හැම ක්‍රියාවක් නිසාම දුක් විඳින්නේ නැහැ. ඔය හැම කායික වාචික නොවන ක්‍රියාවක් නිසාම දුක් විඳින්නේ නැහැ. සමහර කායික වාචික නොවන ක්‍රියා නිසා දුක් විඳිනවා. එන් සමහර මානසික ක්‍රියා කියන්නේ සමහර මානසික ක්‍රියා හින්ද දුක් විඳිනවා. හැම මානසික ක්‍රියාවකින්ම දුක් විඳින්නේ නැහැ. මේ මනස පිළිබඳ භාවනාවේදී, හිත පිළිබඳ භාවනාවේදී මෙන්න මේ කාරණය තේරුම් බේරුම් කරගන්නට ඕනේ. මේ තේරුම් බේරුම් කරගන්නවා කියන්නේ මේ වෙන වෙන් කරගන්න. මෙන්න මේ ක්‍රියා ටික තිබ්බට කමක් නැහැ. ඒව නැති කරන්න බෑ. නැති කරන්න බැරි ක්‍රියා ටිකක් තියෙනවා මෙතන. සහ නැති කරන්න පුළුවන් ක්‍රියා. මේ නැති කරන්න පුළුවන් ක්‍රියා මොනවද බැරි ක්‍රියා මොනවද කියා දැනගන්න මනසම තමයි උදව් වෙන්නේ. එයත් මනසේම තව ක්‍රියාවක්. ඒ මනස සම්පූර්ණයෙන් පැත්තකට දාලා මේවා දැනගන්න බෑ. එතනින් පටන් ගත්තාම මේ සමස්ත භාවනාවටම ආධ්‍යාත්මික ගමනටම උදව් වෙන්නේ මානසික ක්‍රියා. ඒ මානසික ක්‍රියාවල උදව් ඕන දිගටම. ඒ මානසික ක්‍රියා ඒ උදව් වෙන මානසික ක්‍රියාවලට තමයි කුසලයේ කියන්නේ කුසලය. කුසල් කියන්නේ මානසික ක්‍රියා. දේවල් නොවේ. ඒක කොහෙවත් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියනවනේ. මොනවද ඒ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදන් වීරිය, සතර ඍද්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්තබොධ්‍යංග හා ආර්ය අෂ්ටාංගික මාර්ගේ. මේ මොනවද? මේ මානසික ක්‍රියා. මේක තමයි සද්ධර්මය කියන්නේ. කුසලයේ කියන්නේ. දැන් මේ එකක්වත් නැතුව ওই ටික සියල්ල පැත්තකට දාලා විමුක්තියක් ලබා ගන්නට බෑ. මේ ආධ්‍යාත්මික දියුණුවක් හොයා ගන්න බෑ. ප්‍රශ්න වලින් බේරෙන්න බෑ. දැන් මේ ටිකත් මනසම තමයි. දැන් මනස නැති කරනවා, හිත නැති කරනවා කියවහම මේවත් ඔක්කොම නැති කරනවද? ඒව නැති වෙනවා. අර හිත නැති කරන්න ගිහාම හිත අකර්මණ්‍ය වෙනවා කියවනේ. ඒ හිත අකර්මණ්‍ය වන විට ඔය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මත් අකර්මණ්‍ය වෙනවා. ඒවා කර්මණ්‍ය වෙලා අකුසල විතරක් අකර්මණ්‍ය වෙන්නේ නැහැ. හිත නැති කරන්න ගියොත් මේ සියල්ල අකර්මණ්‍ය. ඒ නිසා තමයි කීවේ උතුම් ආධ්‍යාත්මික ඵලයක් තබා සාමාන්‍ය එදිනදා ජීවිතයට අවශ්‍ය වෙන ගුණධර්මයක්වත් තියාගන්න බැරි වෙනවා. ඒව ලැබෙන්නේ නැහැ. කෙසේ වූ හිතවතුනි, දැන් මේ අද දීර්ඝ විස්තරයක් කරන්නට නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ආරම්භය කුමක්ද? මේ හිත මුණ ගැහෙනවා අපට හැම භාවනාවකදීම. මොන භාවනාව වුණත් ඒ බුද්ධානුස්සතියද, සක්මනද, පරියංකේද, ආනාපාන සතියද, විදර්ශනාවද, සමතේද කතාවක් නැහැ. හිත තමයි මුණ ගැහෙන්නේ. මේ භාවනා ක්‍රමය නොවේයි පැයක් භාවනා කරන විට වැඩිපුරම අප ස්පර්ශ කරන්නේ හිත. සිතිවිලි. මේ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් හිත ප්‍රශ්නයක්, හිත බාධාවක්. හිත නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියා. නැහැ. මේ හිත කියන්නේ දැනගන්න තියෙන දෙයක්, තේරුම් ගන්න තියෙන කාරණයක්, අවබෝධ කරගන්න තියෙන දෙයක්. හිත කියා කියන්නේ ක්‍රියා ටිකක්. ක්‍රියා. මූලික අපක්‍රියා කියා කියන්නේ කායික ක්‍රියාවලට, වාචිකවලට. ඒ ටික තමයි කායනුපස්සනාවෙදි දැනගන්නේ. ඒ ටික හොඳට දැනගත්තාම අන්තිමට ක්‍රියා දෙකක් ඉතිරි වෙනකල් අපිට ක්‍රියා අඩු කරන්න පුළුවන්. ඉරියව්වයි හුස්මයි ඉතිරි වෙනවා. අන් සියලුම ක්‍රියා නවත්තන්න පුළුවන් අපිට දැනෙන. අපි දැනගන්න ක්‍රියා නවත්තන්න පුළුවන්. ඔය කෑම දිරවීම එහෙම නෙවෙයි. ඒවා අපි හිතලා කරන හරි දැනගන්න ක්‍රම. අපි අතගහන ක්‍රම නෙවෙයිනේ ක්‍රියා. ඉතින් අන්න එතනදි තේරෙනවා තව ක්‍රියා ටිකක් වෙනවා. ඒව කායිකක් නෙවෙයි, වාචිකක් නෙවෙයි. ඒවට නමක් පමණයි හිත කියන්නේ. හිත කියන්නේ නමක් පමණයි. ඒ නමට රැවටෙන්න එපා. ඒ ලොකුවට ගන්න එපා. එහෙම දෙයක් තියෙනවා කියලා හොයන් යන්න හදන්නත් එපා හිත කියා දෙයක්. ඒක නෑ. ඒ නමක් පමණයි. මෙතන ක්‍රියා රාශියක් තියෙනවා. එතන මේ සියලුම ක්‍රියා අකර්මණ්‍ය කරන්න බෑ. 99.99% අකර්මණ්‍ය කරන්න පුළුවන්. නමුත් 100%ක්ම හිත අකර්මණ්‍ය කරන්න බෑ. කරන්න අවශ්‍යත් නෑ. ඉතින්ාම වැදගත් ක්‍රියා රාශියක් තියෙනවා. ඒ ඒ ඒ ක්‍රියා අවශ්‍යයි ආධ්‍යාත්මික දියුණුවට, අපේ අවබෝධයට සහ විමුක්තියට. අන්න ඒ ක්‍රියා මොනවද කියලා හඳුනාගෙන ඒ ක්‍රියා දියුණු කරගන්න. ඒ ක්‍රියා වැඩි වැඩියෙන් කරන්න. සහ මේ කරදරකාරී අහිතකර ක්‍රියා වලින් ඈත් වෙන්න. ඉතින් මෙන්න මේ කාරණා තුන තමයි භාවනාව කියලා කියන්න පුළුවන්. කුමක්ද? මුලින්ම දැනගන්න. කුමක්ද දැනගන්න තියෙන්නේ? මේ හිත කියන්නේ ක්‍රියා. වර්ග දෙකක් තියෙනවා මෙතන. එක වර්ගයක් තමයි උදව් කරන ක්‍රියා තියෙනවා, අනිත් වර්ගය කරදර කරන ක්‍රියා. හිතන්නකෝ යාළුවෙකුයි කරදරකාරීකුයි දෙන්නෙක් ඉන්න, උපකාර කරන කෙනෙකුයි කරදර කරන. ඉතින් මේ දෙන්නම අඳුනා ගන්න ඕනේ. අපේ තියෙන යම් යම් අවිද්‍යාවන් නිසා පටලවාගෙන තියෙන්නේ. උදව් කරන කෙනාව අපිට පේන්නේ කරදරකාරීකු විදිහට, කරදර කරන කෙනාව පේන්නේ කල්‍යාණ මිත්‍රයෙකු විදිහට. ඒ නිසා අපි අර උදව් කරන කෙනාට පයින් ගහලා කරදර කරන කෙනාව වැළඳගෙන තමා තියෙන්නේ. ඒ නිසයි සංසාරේ යන්නේ. හිත නිසා නෙවෙයි, මෙතන තියෙන මේ පටලැවිල්ල නිසා. දැන් මුලින්ම මේ දෙන්නව පැහැදිලිව අඳුන ගන්න ඕනේ. අඳුනගෙන ඒ තමයි පළවෙනි කාරණේ. දෙක, අර මේ උදව් කරන කෙනාව වැඩි වැඩියෙන් ඇසුරු කරන්න ඕනේ. ඒ ක්‍රියාවල වැඩි වැඩියෙන් යෙදෙන්න ඕනේ. සහ අවඩක් කරන ක්‍රියා වලින් ඈත් වෙන්න ඕනේ. ඒ ක්‍රියාවල නොයෙදී ඉන්නට ඕනේ. එතන මෙතන අපිට තියෙන්නේ කාර්යයන් තුනයි. දැන ගැනීම, වැඩිම හා තැහැරීම. දැනගන්න තියෙනවා, ඊළඟට දියුණු කරන්න තියෙනවා, අතාරින්න තියෙනවා. දියුණු කරන්න තියෙන ටික අතාරලා බෑ. අතාරින්න තියෙනේම දියුණු කරත් බෑ. මේ පටලැවිල්ල ලිහා ගන්න ඕනේ. එහෙම නැතුව මොන භාවනා ක්‍රමය මොනතරම් කැපවෙලා මහන්සි වුණත් උත්සාහ කළත් එතන අපේක්ෂිත ඉලක්ක වලට නම් යන්න බෑ. ඉතින් හිතවතුනි, මේ අද හැදුවේ පසුබිමක්. මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් සහ මේ මාතෘකාව ඔස්සේ ඉදිරි වැඩසටහන් කරනවා, ඉදිරි වැඩසටහන් කරනවා නම් ඒ සඳහා සාකච්ඡා කළ යුතු ප්‍රායෝගිකව වැදගත් වෙන දැනට මුණපාන ගැටලු තියෙනවා නම් ඒවා දැනුවත් කරන්න මේ මෙතනම කමෙන්ට් එකක් විදිහටත් පුළුවන්. මේ සරලව තේරුම් ගන්න, කරන්න පුළුවන් දේක් පටන් ගන්න, පටන් ගත්ත දේ දිගටම කරගෙන යන්න. භාවනාව කියන්නේ ඒটাই. ඒ භාවනාව තමයි සම්දිත්තිකාකාලික ප්‍රතිඵල දෙන්නේ. කරන වෙලාවෙම, කරන තැනදීම. ඉතින් හිතවතුනි, මේ හැමදෙනාම භාවනාවට මේ දක්වන උනන්දුව කැපකිරීමට කරන ගෞරවයක් විදිහටයි මේ වැඩසටහන, මේ අවදිමත් සිත. අවදි වෙන්න. අවදි වූ තැනැත්තාට තමා ආලෝකය දකින්න පුළුවන්. ආලෝකය දකින කෙනෙකු වෙන්න. සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.